22 ප්‍රශ්න.
ගරු කථානායකතුමනි, ප්‍රමාණවත් අපකර ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැතිකම හේතුවෙන් විධිමත් බැංකු හරහා තම මූල්‍ය පහසුකම් සපුරාගත නොහැකි දිලිඳු පුද්ගලයින් වෙත ණය පහසුකම් ඉතිරි කිරීමේ පහසුකම් සහ වෙනත් මූල්‍ය පහසුකම් සැලසී ක්ෂුද්‍ර මූල්‍ය මයික්‍රෝ ෆිනෑන්ස් ලෙස CGAP consultative group to assist the poor එනම් දිලින්දන් හට සහයෝගීතාවය දැක්වීමේ උපදේශාත්මක සමූහය විසින් නිර්වචනය කර තිබෙන. නිසි නියාමනයකින් සිදුකරනු ලබන ක්ෂුද්‍රමූල්‍ය වැඩසටහන් මගින් අඩු ආදායම් ලාභීන්ගේ ආදායම් උත්පාදනය කිරීමේ දරිද්‍රතාවයන් ප්‍රසාරණය කර ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම ලොව සමහර රටවල සාර්ථක වී තිබුණද. මෙරට ක්ෂුද්‍ර මූල්‍ය අඩු ආදායම් ලාභීන්ට ණය උගුලක් බවට පත් වී තිබේ. මේ වන විට ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සපයනු ලබන ආයතන විශාල ප්‍රමාණයක් රට තුළ ක්‍රියාත්මක වන බව වාර්තා වී ඇති අතර එම සියලු ආයතන නිසි පරිදි නියාමනයක් සිදු නොවන නිසා ආයතන හිමියන් විසින් ඔවුනොවුන්ගේ අභිමතය පරිදි ක්‍රියා කරනු ලබන බව ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් බොහෝ පිරිස් විසින් චෝදනා කරනු ලබන. ගරු කථානායකතුමනි, රජයේ මගින් ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා 35%ක උපරිම පොලී අනුපාතකයක් නියම කර ඇතත් ඇතැම් ණය හිමියන් විසින් සිය අභිමතය පරිදි 100% සිට 220% දක්වා ණය පොලී අය කිරීම සිදුකරනු ලබන. මේ වන විට ග්‍රාමීය මෙන්ම නාගරික ප්‍රදේශවල බොහෝ පිරිසක් මෙලෙස ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය මුදල් නැවත ගෙවීමට නොහැකි වීම තුළින් දැඩි අපහසුතාවයන්ට පත් වී තිබෙන. එමෙන්ම බොහෝ පිරිස් සියදිවි හානි කර ගැනීම සඳහාද පෙළඹී තිබෙන. අඩු ආදායම් ලාභී පුද්ගලින්ගේ ජීවන මට්ටම ඉහළ දැමීම ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දීමේ ප්‍රධාන අරමුණ වන නමුදු ණය ලබාගත් බොහෝ පිරිස්ය ජීවන මට්ටම ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ගැනීම පසකලා සිය එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහායම ණය මුදල් යොදවා ගන්න ලබනවා. මේකට ප්‍රධානතම හේතුව ගරු කථානායකතුමනි, මේ රටේ අද දවසේ ජනතාවට ජීවත් වීමේ හැකියාව නැහැ. ආයෝජනය වෙනුවට, ස්වයං රැකියා ශේෂ්ත්‍රය වෙනුවට පාරිභෝජනයට තමන් සතු සීමිත මුදල් කැපකරන. එම නිසා බොහෝ පිරිසකගේ ණය බර තවදුරටත් වැඩිවීම සිදුවන අතර ඔවුන් විශාල ණය උගුලක පැටලෙන. ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් පිරිස් අතුරෙන් වැඩිම පිරිසක් කාන්තාවන් වන අතර ණය ආපසු ගෙවීම සඳහා නොහැකි වන අවස්ථාවන්හිදී ඔවුන් විවිධ හිංසාවන්ට ලක්වීමේ අවදානමක්ද මතුවී තිබේ. ගරු කථානායකතුමනි, 2016 වර්ෂයේදී මේ සඳහා යම් පිළිමක් වශයෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය පනතක් හඳුන්වා දුන් අතර එම පනත මගින් මූලික වශයෙන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ලියාපදිංචි කිරීම, බලපත්‍ර ලබා දීම සහ අවශ්‍ය ප්‍රවිධි පිහිටුවීම සිදු කරනු ලබන. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ලියාපදිංචි කිරීම සඳහා මෙම පනත හඳුන්වා දුන් නුමුදු මේ දක්වා ලියාපදිංචි වී ඇති ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සංඛ්‍යාව ඉතා 11,000ක් පමණක් බව දැනගන්නට තිබෙන. තවද මෙම පනත මගින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් පිරිස සඳහා කිසිදු ප්‍රතිලාභයක් හිමි නොවන බව ඔවුන්ගේ අදහස වේ. මේ ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජයෙන් බලාපොරොත්තු වෙන. 1. රට තුළ ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සැපයීම සිදු කරනු ලබන ආයතන කොපමණ සංඛ්‍යාවක් පවතින්නේද? ඒ අතුරින් කොපමණ සංඛ්‍යාවක් මහ බැංකුව යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ලෙස ලියාපදිංචි වී ඇත්ද? ලියාපදිංචි වී නොමැති ආයතන ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් සැපීමේ නෛතික තත්ත්වය කුමක්ද? එම සියලු ආයතන පිළිබඳව අධීක්ෂණයක් මහ බැංකුව මගින් සිදු කරන්නේද? එම ආයතන පිළිබඳව තොරතුරු මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? ලියාපදිංචි නොවූ මූල්‍ය කටයුතු සිදු කරන ශුද්‍ර මූල්‍ය පහසුකම් සපයන ආයතන විධිමත්ව අධීක්ෂණය කිරීම සඳහා මහබැංකුව විසින් ගෙන ඇති පියවර කවරේ. දෙක. මේ වන විට ශ්‍රී ලංකා මහබැංකුවට වාර්තා වී ඇති අඩු ආදායම් ලාභීන්ට ලබා දී ඇති ශුද්‍ර මූල්‍ය ණය ප්‍රමාණය කොපමණද? එම ණය ලබාගෙන ඇති පිරිස කොපමණද? ඒ අතුරින් කොපමණ ණය ප්‍රමාණයක් ආපසු අයකර ගැනීමට හැකියාව ලැබී තිබේද? තවත් කොපමණ ණය ප්‍රමාණයක් අයකර ගැනීමට නොහැකි වී තිබේද? ඒ සඳහා බලපා ඇති හේතු කවරේද? තුන. අඩු ආදායම් ලාභීන් වෙත ශුද්‍ර මූල්‍ය ණය ලබා දීමේදී මූල්‍ය ආයතන විසින් සලකා බැලිය යුතු නිර්ණායකයන් කවරේද? මෙම ණය සඳහා රජය මගින් නියම කර ඇති උපරිම පොලී අනුපාතිකයේ කොපමණද? එම අනුපාතිකයට වඩා සමාගම් විසින් පොලී අය කරන බව රජය නොදන්නේද? එම උපරිම පොලී අනුපාතිකයේ ඉක්මවා පොලී මුදල් අය කරගනු ලබන ආයතන සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? ණය ප්‍රවර්ධනය loan promotion ලෙස ග්‍රාමීය ප්‍රදේශවල සහ නාගරිකවල ප්‍රදේශවල ගෙන්ගෙට ගොස් සිදු කරන ණය වැඩි වැඩියෙන් ලබා දීම multiple borrowings වැළැක්වීමටත් එසේ සිදු කරන ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් රජයේ කටයුතු කර තිබේද? නොයසේ නම් ඒ මන්. හතර. බංග්ලාදේශයේ ක්‍රියාත්මක වූ ග්‍රාමීන් ක්‍රමවේදයේ යටතේ කාන්තාවන්ට 0.0 සිට 0.5 දක්වා වූ පොලියක් යටතේ ආයෝජන කටයුතු සඳහා ණය ලබා දෙනවා. නමුත් දැනට මෙරට ශුද්‍ර මූල්‍ය ණය සඳහා අය කරනු ලබන පොලී අනුපාතික පාතිකයන් ඉතා ඉහළ උපරිම සීමාවකින් පවතින. ඒ වෙනුවට ඊට වඩා අඩු සහනදායි උපරිම පොලී අනුපාතිකයක් නියම කිරීමට රජය මැදිහත් වී කටයුතු කරන්නේද? නැතහොත් රජයට මේ සඳහා විකල්ප වැඩපිළිවෙළක් තිබේද? පහ. ග්‍රාමීය සහ නාගරික කාන්තාවන් මෙම ශුද්‍ර මූල්‍ය අර්බුදයේ නිසා දැඩි ලෙස පීඩාවට පත් වී තිබෙන. ණය ගෙවාගත නොහැකි වීම නිසා විවිධ හිංසාවන්ට ලක්වීමේ සිට පවුල් පිටින් සියදිවි නසා ගැනීම දක්වා මෙහි ප්‍රතිවිපාක අපට අත්විඳින්නට සිදු වී තිබෙන. මේ ආර්ථික ගැටලුවක් පමණක් නොව සමාජ ගැටලුවක් දක්වා වර්ධනය වී ඇති අතර කඩිනමින් මෙම ගැටලුව විසඳිය යුතු වෙනවා. ශ්‍රී ලංකාවේ දැනට ඇති ප්‍රධානතම සමාජ ආර්ථික ගැටලුවක් ලෙස විශේෂඥයින් හඳුනාගෙන ඇති ශුද්‍ර මූල්‍ය අර්බුදයට විසඳුම් ලබා දීමට රජය මේ වන විට ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග කවරේද? පසුගිය රජයේ මෙම ගැටලුව උග්‍රව පැවති උතුරු පළාතේ ණය කපා හැරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළද දැනට එම වැඩසටහන අත්හිටුවා තිබෙනවා. මේ වන විටත් ශුද්‍ර මූල්‍ය ණය ලබාගෙන ණය උගුලේ පැටලී සිටින අඩු ආදායම් ලාභීන් සඳහා සහන සැලසීමට රට පුරාම සහන සැලසීමට රජය යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේද? එසේ නම් මෙම පිරිසට ලබා දෙනු ලබන සහනය කුමක්දැයි මෙම සභාවට දන්වන්නේද? හය. රටෙහි ආර්ථික සංවර්ධනයට අඩු ආදායම් ලාභීන්ගේ දායකත්වය ඉහළ නැංවීම ශුද්‍ර මූල්‍ය ක්‍රමයේ ප්‍රධානතම බලාපොරොත්තු වන නමුත් අප රටේ ක්‍රියාත්මක වන ක්‍රමය තුළ අඩු ආදායම් ලාභීන් තව තවත් ආර්ථිකයට බරක් වීම සිදු වෙනවා. බර්ඩන් ටු ද ඉකොනොමි. ශුද්‍ර මූල්‍ය ණය ප්‍රදානය මගින් පමණක් අඩු ආදායම් ලාභීන්ගේ ජීවන තත්ත්වය නගා සිටු වීම ඒ තරම් සාර්ථක වැඩපිළිවෙළක් නොවන බව නිරීක්ෂණය වී ඇති නිසා ඒ වෙනුවට වෙනත් සුදුසු ක්‍රමවේදයක් සැකසීමට රජය ක්‍රියා කරන්නේද? නොයසේ නම් ශුද්‍ර මූල්‍ය ණය ලබා දීම තුළින් සමස්තයක් ලෙස අඩු ආදායම් ලාභීන්ගේ ජීවන තත්ත්වයේ ඉහළ නැංවීමක් හෝ ආර්ථිකට දායකත්වයක් ලබා ගැනීමක් සිදු ඇති බවට 탁සේරුවක් කර තිබේද? එසේ නම් මේ කොපමණද? දරු කතානායකතුමනි, මම විශේෂයෙන්ම මේ ප්‍රශ්නය මේ සභාවට ඉදිරිපත් කරනවා. මේක ණය මර උගුලක් නිර්මාණය වෙච්ච ප්‍රශ්නයක්. අපි දැක්කා විශේෂයෙන්ම ඊයේ දවසේ වරාය නගරයේ පිළිබඳව බුරුතු පිටින් නැති ඇමතිවරු ඇවිල්ලා ප්‍රවෘත්ති ප්‍රකාශන දෙනවා, මාධ්‍ය සාකච්ඡා පවත්වනවා, ලොකුවට කතා කරනවා. නමුත් අද මේ රටේ ජනතාවගේ ජන ජීවිතවලට බලපාන මේ ශුද්‍ර මූල්‍ය ණය මර උගුලට කිසිම විසඳුමක් රජය ලබා දීලා නැහැ. වනාලි මිනිස් ගැටුමට කිසිම විසඳුමක් ලබා දීලා නැහැ. ඒ වගේ මිනිසුන්ගේ ජීවිතවලට බලපාන මේ ශුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නයට මම ඉල්ලීමක් කරනවා ගරු කථානායකතුමාට. මම ප්‍රශ්නේ පිටපතකුත් ඔබතුමාට ඇහුවා. කරුණා කරලා පිළිතුරු ලබා දෙන ඒ පාර්ශ්වයට කියන්න මේවට නිශ්චිත පිළිතුරු ලබා දෙන්නේ කියලා. බොහොම ස්තුතියි.
ගරු කථානායකතුමනි, ඉතා දීර්ඝ ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා ගරු විපක්ෂ නායකතුමා. මම එතුමාට කියන්නට කැමතියි, අපි ඉතාමත්ම ඉක්මනින් එතුමාට මේ පිළිතුරු ලබා දෙනවා. ඒවට එතුමා කිව්වා අපි මේ ප්‍රශ්නේ විසඳන්නට කටයුතු කරන්නේ නැහැ කියලා. මම මෙතනදී කියන්නට අවශ්‍යයි, මේ සෑම ප්‍රශ්නයක්ම උග්‍ර වුණේ එතුමන්ලාගේ රජයේ කාලයේදී. ඒ වුණත් අපි මේවට විසඳුම් ලබා දෙනවා. ඒ විසඳුම් ගැන මම ඉතාමත් පැහැදිලි උත්තරයක් මේ තව දින කීපයකදී ලබා දෙන්නට ඉදිරිපත් වෙනවා.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී
කරන්න තියෙනවා. දැන් මේ අලුත් අවුරුද්දෙන් පස්සේ දිනයක් කියමු වුණා ඇස්ට්‍රාසෙනිකා වැක්සීන් එකේ දෙවෙනි මාත්‍රාව ලබා දෙන්න. දැන් කියනවා එකපාරක් කියනවා ඒක අප්‍රේල් 23 දක්වා කල් දැම්මයි කියලා. දැන් කියනවා දෙවෙනි වතාවට ආයේ මැයි පළවෙනි දැන් පස්සේ මේ දෙවෙනි මාත්‍රාව ලබා දෙනවා කියලා. ඒකරු කථානායකතුමනි, ඔබතුමාගේ අවධානය මම ගෙනෙන්නට කැමති WHO ගයිඩ්ලයින් එකේ කියන්නේ සති 12කට පෙර ලබා දෙන්නට ඕනේ කියලා. දැන් සති 12 ඉක්මවලා ඉවරයි. ඒ නිසා මම ගරු ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මම හිතන්නේ ඔබතුමා ඇතුළු තවත් කණ්ඩායම් ගණනාවක් මේ පාර්ලිමේන්තුවෙන් පිටතත් මේ වැක්සින් එක අරගෙන තියෙනවා. මොකද්ද මේකේ ඇත්ත தත්ත්වය? කවදද මේ දෙවෙනි මාත්‍රාව ලබා දෙන්නේ? මේක බරපතල ජාතික ප්‍රශ්නයක්. ඔබතුමාගේ අවධානය යොමු කරනවා ඒකට පිළිතුරක් ලබා දෙන්න කියලා.
තම සෞඛ්‍ය මිතුමගේ අවධානය යොමු කරන්න.
ගරු කථානායකතුමනි, ගරු කථානායකතුමනි, දැන් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළවෙනි දවසේ අපි දුන්නේ ජනවාරි 29 තමයි පළවෙනි මාත්‍රාව දුන්නේ. ඒ පළවෙනි මාත්‍රාව දෙනකොට නිර්දේශය තිබුණේ සති 4කින් දෙවෙනි මාත්‍රාව දෙන්න කියලා. ඊට පස්සේ අලුත් විද්‍යාත්මක තොරතුරු අනුව එක සති 12කින් පස්සේ දුන්නම ආරක්ෂාව 95% දක්වා වැඩි වෙනවයි කියන බව හොයාගත්තා. එතකොට අප්‍රේල් 29 තමයි දෙවෙනි මාත්‍රාව දෙන්න තියෙන්නේ. මාර්තු 1 කියන්නේ දවස් දෙකක් එහා මැයි 1 කියන්නේ ගැටලුවක් නෑ. මැයි 5 වෙනිදා ඉඳලා දෙවෙනි මාත්‍රාව ලබා දීමට කටයුතු
කරනවා.
චීනෙන් එන්නත් 106ක් ගෙනත් තියෙනවා ගරු ඇමතුමිය. ඒක චීනෙන් ඉන්නේ 10,000ක් විතරයි. දැන් අවදානමක් තියෙනවා, යම් කුසුකුසුවක් තියෙනවා මේ චීන එන්නත. චීන එන්නත මං හිතන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනුමත වෙච්ච නැහැ. 106ක් ගේන්න ඕනේ නැහැ, 10,000ක් දෙවෙනි මාත්‍රාව දුන්නත් 20,000යි. ඒතකොට ඉතුරු ප්‍රමාණය මේ රටේ පොරවැසියන්ට මේ පළවෙනි මාත්‍රාව දුන්න කට්ටියට ලබා දීමක සූදානමක් තිබෙන බව තිබෙනවා ගරු ඇමතුමිය. ඒ නිසා මේක කරනවද නැද්ද කියන කාරණේ දැනගන්න අවශ්‍යතාවය තියෙනවා. මොකද චීන මාත්‍රාව අනිත් එක කරුක තනායකතුමනි, දැන් ඔබතුමා පළවෙනි එන්නත ගැව්වා, දෙවෙනි විදියට පාවිච්චි කරේ පැණිය. එතකොට පැණියයි මේ පළවෙනි එන්නතයි දෙක කවලම් වෙලා දැන් ඒක හරි බැලන්ස් කරන්න යනවත් දන්නේ නැහැ.
ගරු කථානායකතුමනි, චීන වැක්සින් කීපයක් තියෙනවා. එතුමා මොන වැක්සින් එක ගැනද දැන්නේ කතා කරන්නේ?
සයිනෝෆාම් එන්නත ගරු ඇමතුමනි.
නෑ මොකද්ද ඔබතුමා දැන් වැක්සින් එක මොකක්ද දන්නේ?
හා ડોක්ටර් නැගිට ડોක්ටර්
කථානායකතුමනි. ගරු කථානායකතුමනි, එන් මම ගරු ඇමතුමකින් අහන්න කැමතියි, ඔය වැක්සින් එකේ නම සයිනෝෆාම්. දැන් සයිනෝෆාම් වැක්සින් එක අර MNR කමිටි එක අනුමත නොකරපු නිසා ඒකේ වෛද්‍යාචාර්යවරුන් ඉවත් කරලා තියෙනවා, සමාජිකින් ඉවත් කරලා තියෙනවා. මොකද්ද හේතුව? සයිනෝෆාම් වැක්සින් එක ඒ අදාළ ප්‍රමිතියට අදාළ නොවන බව ඒ කමිටුව තීන්දුව කිරීම තුළ ඒ කමිටුව ඉවත් කරලා තියෙනවා. ඉතින් මේක ඇයි මෙහෙම කරන්නේ? මේක වැරදිද? තමුන්නාසලට ඕන විදිහට වැක්සින් සම්මත කරන්න බෑනේ. දැන් මම අහන්න කැමති මේ ඇස්ට්‍රාසෙනිකා එකේ දෙවෙනි මාත්‍රාව දෙන්නට බැරි තැන සයිනෝෆාම් එකද දෙන්න හදන්නේ? කරුණාකරලා උත්තර දෙන්න.
ගරු කථානායකතුමනි, මම හිතන්නේ ගරු විපක්ෂනායකතුමා කියපු ප්‍රකාශයට එකඟ වෙන්න බෑ. මොකද ජාතික නියාමන ඖෂධ මේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඒ අවශ්‍යතාවය අනුව ඇමතිතුමියට බලය තියෙනවා අවශ්‍යය පත් කරගන්න. ඒ තොරතුරු වල යම්කිසි ප්‍රමාදයක් තියෙනවා. ඒ නිසා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාම අනුමැතිය ලැබෙන්නේ නැහැ. තව සති 3-4ක් වෙනකොට අනුමැතිය ලැබෙයි. මොකද තොරතුරු සම්පූර්ණ ඩොසිය එක ලැබුණම තමයි එන්නතක් හෝ ඖෂධයක් අනුමත කරන්න හැකියාව ලැබෙන්නේ. ඒ නිසා තොරතුරු සම්පූර්ණ වෙච්ච වහාම ඒකට අනුමැතිය ලබා දෙන්න පුළුවන්. නමුත් දෙවැනි එන්නත දෙන්නේ ඇස්ට සෙනිකා පළවෙනි එන්නත දීලා දෙවැනි එන්නත දැනට නිර්දේශ වෙලා තියෙන ඇස්ට සෙනිකාම දෙන්න. එහෙම වෙනස්සක් වෙලා නැහැ. ඉදිරියේදී වෙනස් වෙයිද අපි දන්නේ නැහැ. දැනට එහෙම එකක් නැහැ.
ගරු ඇමතුමිනේ දැන් ඇස්ට සෙනිකා පළවෙනි මාත්‍රාව ඔබතුමියලා දීලා තියෙන ප්‍රමාණයට අවශ්‍ය දෙවැනි මාත්‍රා ප්‍රමාණය නැහැනේ. දැන් මේ වෙනකොට දින පැනලා තියෙන මංගාවතිර කාඩ් එක බලංගොඩ රෝහලේ සමහර රෝහල් කාර්ය මණ්ඩලයට අප්‍රේල් 2 වෙනිදා දෙන්න ඕන. තවමත් දීලා නැහැ. ඒතකොට මම අහන්නේ ඒ ප්‍රමාණය සපයා ගන්න මොකද්ද තියෙන වැඩපිළිවෙල ඒ දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා?
නෑ ඔබතුමා නෑ ඔබතුමාට මං හිතන්නේ මේ තොරතුරු ලැබුණේ කොහොමද කියන එක මට පොඩ්ඩක් කිව්වොත් මං හිතන්නේ.
අර කතානායකතුමනි අපි පෞගිය කාලෙම දැක්කා මේ පාර්ලිමේන්තුව තුල දැන් විපක්ෂ නායකතුමා හැමදාම එන්නත් ගැන කතා කළා. දැන් අද ලෝකෙම ඔය කියපු එන්නත් දැන් ගන්න නැතුව තානම් කරලා තියෙනවා. මෙතුමා එන්නතක් ආපුවම ඒක ගන්න කියනවා. ඊට පස්සේ ලෝකෙ තානම් කරපුවම ඒක ගැන කතා කරන්නේ නැහැ. අද ඔබතුමා කියපු සමහර එන්නත් ගෙනල්ලා අපේ ලංකාවේ මිනිසුන්ට ගන්න කියපු එන්නත් අද ලෝකෙ නවත්තලා දිනනවා. එතකොට ඔබතුමා තමයි යෝජනා කළේ පාර්ලිමේන්තුවේදී ඉක්මනින් ඔය මොදෝනා එන්නත ෆයිසර් එන්නත මේ සියලු එන්නත් තමුන්නාංශ කිව්වා. අද ලෝකේ රටවල් වල නවත්තලා එන්නත් ගන්නක. ඒ නිසා තමුන්නාංශත්වයක් කියන්න ඕනේ මේ එන්නත් ඉක්මනින් ගේන්න කියලා කරපු ඒ නියෝග වලට. මේ පාර්ලිමේන්තුවේ උදේ ඉඳලා
තුෂාර ඉන්ද්‍රනිල් මන්ත්‍රීතුමා
කතානායකතුමනි මේ වගේ හරක් වැදෙත් ගන්න මට මේක දැනගන්න අවශ්‍ය නැහැ. මේ මම අහන්නේ අපේ ප්‍රනාන්දුපුල්ලේ මැතිණියගෙන්. මම ගාව කාඩ් එකක් තියෙනවා. මේ කාඩ් එකේ එන්නත ලබා දුන්න දිනේ හැටියට සඳහන් වෙන්නේ 2021 දෙවැනි මාසේ 16 වෙනිදා. නැවත ලබා දිය යුතු දිනේ හැටියට සඳහන් වෙනවා 2021 3/16 වෙනිදා. එතකොට මම ඔබතුමියගෙන් අහන්නේ දැන් පළවෙනි මාත්‍රාව ගැනීමෙන් පසු මාසකින් දෙවෙනි මාත්‍රාව ගත යුතු නම් දැන් ලැබිලා නැහනේ. එතකොට පළවෙනි මාත්‍රාව ලබා ගැනීම වැඩක් වෙන්නේ නැද්ද?
අර ගරු කතානායකතුමනි මම හිතන්නේ මන්ත්‍රීතුමා අහගෙන හිටියේ නෑ මං කියපු උත්තරේ. උත්තරේ මම ඒ පිළිබඳව පැහැදිලි කිරීම කෙරුවා ගරු කතානායකතුමනි. මං හිතන්නේ අවශ්‍යයි
කියලා. ඔව් චමින් දේ හිරමන්තුමා.
අර ගරු ඇමතුතුමිය දැන් මේ මාත්‍රා ප්‍රශ්නේ ඇති කරේ ඔබතුමියලාමනේ අපි නෙවෙයිනේ. දැන් මේකේ පැහැදිලිව කිව්වා පළවෙනි මාත්‍රාව සහ දෙවෙනි මාත්‍රාව ගහන්න තමයි ඉන්දියාවෙන් ගෙනාවේ. හැබැයි ඔබ ආණ්ඩුවට උමනාවක් තිබුණා වැඩි මාත්‍රා සංඛ්‍යාවක් දීලා අපි මේක ජයගත්තා වැඩියෙන් විද්දා කියන කාරණේ සමාජගත කරන්න. දැන් මේ ප්‍රශ්නේ තුල දැන් කතානායකතුමාට දෙවෙනි මාත්‍රාව නැහැ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුට දෙවෙනි අපි නම් ගහගත්තේ නැහැ. නමුත් මේ ගහගත්තා ආණ්ඩුවට දෙවෙනි මාත්‍රාව
නැහැ. ඒ ප්‍රශ්නේ ඇති වෙන්න උත්තර දුන්නා සභානායකතුමා පාර්ලිමේන්තු වැඩ කටයුතු පිළිබඳ යෝජනාව.
ගරු කතානායකතුමනි අද දින න්‍යායපත්‍රයේ ප්‍රධාන කටයුතු වල 1-8 දක්වා විෂයන් පිළිබඳ වැඩ දින රැස්වීමේදී පාර්ලිමේන්තු ස්ථාවරණයේ විෂය හතෙහි විධිවිධාන වලින් නිදහස් වී සිටින
යෝජනාව සභාවේකගේද
ආයි
බන්දුල ගුණවාද නැමැතුමා
අර කතානායකතුමනි අද දින න්‍යාය පත්‍රයට අනුව નિયમિત කටයුතු වල විෂය අංක 1 2 3 4 5 6 7 සහ 8 මම මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා. ගරු කතානායකතුමනි ගරු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් විදේශ විනිමය පාලන පනත සහ සුරාබදු ආඥා පනත් වලට අදාළ විධිවිධාන පිළිබඳ ගැසට් නිවේදන මේ ගරු සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කොට තිබෙනවා. මේ සියලු විදේශ විනිමය සම්බන්ධ අනපනත්වල අරමුණ අපේ රටේ පසුගිය කාල පරිච්ඡේදය තුළදී අපි කැමැති වුණත් අකමැති වුණත් ඉතාම දැවැන්ත ප්‍රමාණයේ විදේශ විනිමය පිළිබඳ අර්බුදයකට රටපත් වෙලා තියෙනවා. නිදාස ලැබුණ දිනේ සිට මේ දක්වා මේ රජයන් අනුගමනය කළා තියෙන ප්‍රතිපත්ති යටතේ රට ඉතාම දරුණු විදේශ විනිමය අර්බුදයක් වෙතට ගමන් කිරීම අවිචාරවත් මූල්‍ය කළමනාකරන ප්‍රතිපත්තිය නිසා පසුගිය කාලයේදී සිද්ධ වෙලා තිබෙනවා. අපි දන්නවා කථානායකතුමනි, මේ නූතන ලෝකයේ ආර්ථික වර්ධනයේදී ප්‍රධාන න්‍යායක් තියෙනවා, ටූ ගැප් තියරි ඔෆ් ඩෙවලොප්මන්ට් කියලා. ආර්ථික සංවර්ධනයේ ද්විත්ව පරතර න්‍යාය කියලා. ඒ න්‍යාය අනුව අපේ වගේ රටවල් ප්‍රධාන වශයෙන් ප්‍රධාන ගැටලුවකට මුහුණ දෙනවා. ගැටලු දෙකකට. එක ඉතුරු මහා ආයෝජන අතර පරතරයක් තියෙනවා. කාලාන්තරයක් ගත වුණත් අපේ රටේ ඉතිරි කිරීම වැඩි වෙන්නේ මන්දගාමීව. ඊට වඩා වැඩි වේගයකින් ආයෝජනය වැඩි වෙනවා. ඒ නිසා ඉතුරු මහා ආයෝජන අතර තියෙන පරතරය පියවා ගන්න සිද්ධ වෙනවා. අපි ඉතිරි කරනවාට වඩා වැඩි ආයෝජනය කරනවා නම් ඒ සඳහා අවශ්‍යම විදේශ ණය, විදේශ ආධාර, විදේශ ආයෝජන ලබා ගන්නට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපේ රටේ කවදාක්වත් ඉතිරි කරපු ප්‍රමාණයෙන් පමණක් නම් මහවැලිය ගඟ උතුරට හැරවීමේ ව්‍යාපෘතිය කරන්නේ. ඒක අපේ රට අපේ වැනි රටකට කරන්න බෑ. අපේ රටේ ඉතිරි කරන ප්‍රමාණයෙන් නම් නොරොච්චෝල බලාගාරයේ වගේ එකක් හදන්නේ. ඒක අපිට හදන්න බෑ. අපේ රටේ ලබාගෙන තියෙන මේ ඉතුරුම් ප්‍රමාණයට අනුව නම් මම්මාවත් විදුලිය, ජලබස්නා, ජල ප්‍රවාහන ක්‍රම යනාදිය කරන්නේ අපිට ඒක කරන්න බෑ. ඒ නිසා මේ ලෝකේ තුන්වෙනි ලෝකේ රටවල් මූණ දෙන ඉතිරි කිරීම ආයෝජන අතර පරතරයට විසඳුමක් ලෙස තමයි මේ ණය, ආධාර, ආයෝජන කියන තුන ලබා ගන්න. දෙවැනි ප්‍රශ්නේ තමයි අපනයන හා ආනයන අතර පරතරය. අපනයන හා ආනයන අතර පරතරය ගෙවුන් ශේෂයේ අර්බුදයේ ලෙස අපි සලකනවා. මේ ගෙවුන් ශේෂ අර්බුදයේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ රටේ පවතින විදේශ විනිමය අනුපාතයේ තීරණය වීම සහ අපි සතුව තිබෙන ජාත්‍යන්තර සංචිතය විදේශ වක්කම් වල අගේ තීරණය වීම තමයි සිද්ධ වෙන්නේ. නමුත් මේ ගරු සභාවේ විශේෂ අවධානයට යොමු විය යුතු කරුණක්, 1977 පසු විවෘත වෙළඳ ආර්ථික ප්‍රතිපත්ති යටතේ අපි දිගින් දිගටම අපේ රටේ අපනයන ආදායම වැඩිවීමේ වේගයට වඩා වැඩි වේගයකින්
වැඩි වෙලා තියෙනවා. Honorable Deputy Speaker will take the chair.
නියෝජ්‍ය කථානායකතුමනි, ඔබතුමා බොහොම පැහැදිලිව දන්න ආකාරයට ඒ නිසා දිගින් දිගටම වෙළඳ හිඟයක්, ඒ මත පදනම් වෙච්ච ගෙවුන් ශේෂ අර්බුදයක්, ගෙවුන් ශේෂ අර්බුදයේ මත පදනම් වෙච්ච රුපියලේ දරුණු කඩාවැටීමක් පසුගිය කාලය තුලදී සිද්ධ වුණා. එය වේගවත් වීමේ ඉතිහාසය කතා කළොත් 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට භාරගන්න අවස්ථාවේදී ඉතිහාසයේ අපිට නිදහස ලැබෙන්න ඉස්සෙල්ලා දීර්ඝ කාලයක් ඇමරිකා එක්සත් ජනපද ඩොලරයකට ගෙව්වේ රුපියල් 4.77. ඒ කාලේ පැවතුනේ ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක්. එතකොට අපිට ඩොලරයක් වටින බඩු ආනයනය කරන්න රුපියල් 5ට අඩුවෙන් තමයි දෙන්න ඕනේ. අපි තේ රබර් පොල් මැණික් අනික් වගේ දේවල් පිටරට යවුවාම ඩොලරයක් වටින එකට අපිට ලැබෙන්නේ රුපියල් 5. ස්ථාවරව විනිමය අනුපාතයේ දිගටම තිබුණා. ඒ කාලෙදී ශ්‍රී ලංකා මහා බැංකුව තමයි මේ මුදලේ අගය කොච්චරද කියලා තීරණය කරන්නේ. ඊට පස්සේ 1977 නොවැම්බර් මාසේ 15 මේ ගරු සභාවට රොනීදමෙල් මුදල් අමාත්‍යතුමා අවැලේකනේ ඉදිරිපත් කළා. කිව්වා අද මධ්‍යම රාත්‍රියේ 12 පටන් ඩොලරයක් රුපියල් 16 වෙන බවත්, පාවෙන විනිමය අනුපාත ක්‍රමයේ හඳුන්වා දෙන බවත්. එතකොට 1977 නොවැම්බර් මාසේ 15 උදේවරුවේ පාර්ලිමේන්තුව රැස් වෙනකොට ඩොලරයට ගෙව්වේ රුපියල් 8. ඊට පහුවදා පාර්ලිමේන්තුව රැස් වෙනකොට ඩොලරයට ගෙවන්න වුණා රුපියල් 16. පාවෙන විනිමය අනුපාත ක්‍රමයේ කියන එක ඇති කළා. එදා ඉඳන් දිගට දිගට රුපියලට තියෙන ඉල්ලුම හා සැපයුම අනුව තමයි මේ මුදල යගේ තීරණය වෙන්නේ. රට ඇතුළට එන මුදල් ප්‍රමාණය වැඩි නම් ඒ රට ඇතුළට එන මුදල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණය රටින් පිටට යනවා නම් යන්න යන්න කාගේ ආණ්ඩුව තිබුණත් රුපියල යගේ පල්ලයට වැටෙනවා. ඒ අනුව 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට බාර ගන්නකොට ඩොලරයකට ගෙව්වේ රුපියල් 103යි. ඩොලරයට ගෙව්වේ 103යි. රුපියල් 4 තිබුණා. 70 816 වුණා. ඊට පස්සේ විවිධ ආණ්ඩු කාල පරිච්ඡේදවල රුපියල් අර විදියට පාවෙලා ඇවිල්ලා 103යි බාර ගන්නකොට. ඒ කාල පරිච්ඡේදයේ තුලදී විශාල විදේශ විනිමය අවශ්‍යතාවයක් තිබුණා. යුද්ධය තිබුණා උතුරු නැගෙනහිර ඒ සඳහා අවශ්‍ය අවි ආයුධ යනාදිය ගේන්න විශාල ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය වුණා. ඊළඟට සුනාමියෙන් විනාශ වෙලා තිබුණ දේවල් ගොඩනගන්න විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වුණා. ලෝක ඛනිජ තෙල් අර්බුදයෙන් බැරර එකක් 124 ගියාම තෙල් ගේන්න විශාල විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වුණා. ඊට පස්සේ රාජ්‍ය ලෝක මූල්‍ය අර්බුදය තිබුණා. මේ සියල්ල තිබිලත් අවුරුදු 10කට පස්සේ රට බාර දෙනකොට ඩොලරයට ගෙවුව රුපියල් ප්‍රමාණය 131යි. එතකොට මේ අවුරුදු 10ක කාල පරිච්ඡේදය තුල මහින්ද රාජපක්ෂ යුගයේදී ඩොලරයට ගෙවපු රුපියල් ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ රුපියල් 26 කින්. ඒක තමයි ඇත්ත. ඊට පසුව මේ 2015 ඉඳන් තමුන්නාන්සේලාගේ රජයේ මුදල් අමාත්‍යවරු දෙදෙනෙක් හිටියා. රවි කරුණානායක මැතිතුමා, මංගල සමරවීර මැතිතුමා. මේ යහපාලන රජයේට මුදල් අමාත්‍යවරු දෙදෙනා ඔවුන් විසින්ම කියාගත්ත ලෝකයේ සිටින හොඳම මුදල් ඇමතිවරු තමයි ඔවුන් කියලා. එතකොට ඇත්තම ඇත්ත මේ ගරු සභාවට මම පැහැදිලි කරොත් කිසිම විදේශ විනිමය පිළිබඳ අර්බුදයක් තිබුණේ නැහැ. ප්‍රධාන වියදම් වර්ග දෙකක් තියෙනවා. විදේශ ණය වාරික පොලී ගෙවන්න. දෙක ඛනිජ තෙල් බිල ගෙවන්න. මේ දෙකම ගෙවන්න කිසිම ආදායමේ පිළිබඳ ප්‍රශ්නයක් අපිට තිබුණේ නැහැ අවුරුදු 3ක් යනකම්. ඒ විතරක් නෙමෙයි, ගරු ඉරාන් වික්‍රමරත්න මගේ උගත් මිත්‍රයා පිළිගනි 2015 වර්ෂයේදී ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල අඩුවීම නිසා පමණක් ඉතුරු වෙච්ච විදේශ විනිමය ප්‍රමාණය රටින් පිටට යන්නේ නැතුව ඉතුරු වෙච්ච ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක්. 2015 ඉතිරි වෙච්ච ප්‍රමාණය 14ට වඩා තෙල් මිල අඩුවීම නිසා. මෙහෙම විශාල සම්පත් ප්‍රමාණයක් ඉතිරි වෙලා තිබුණා. තමුන්නාන්සේලා ඉතාම විශාල ලෙස අවිචාරවත් ලෙස මේ විදේශ සම්පත් පාවිච්චි කළා. මෝටර් වාහන විතරක් නෙමෙයි සියලුම මේ රටේ හදන්න පුළුවන් කෘෂිකාර්මික භාණ්ඩත් අසාමාන්‍ය ලෙස ආනයනය කළා. මම දැන් උදේවරුවේ ප්‍රශ්නෙකට පිළිතුරු දෙමින් කීවා මේ සහල් විතරක් 2015 මෙට්‍රික් ටොන් 175,000කට වඩා වැඩි ප්‍රමාණයක් ආනයනය කළා. සහල්, පිටි, සීනි, පරිප්පු, අලබතල මේ සියලුම වර්ග, මස් මාළු, තේ, කිරි පමණක් නෙමේ සරුංගල්, පාට පැන්සල් මේ සියල්ලත් ආනයනය කළා. ඒ අතර මේ ආයෝජන ප්‍රමාණය අපේක්ෂිත ආකාරයට වැඩි වුණේ නැහැ. මම මේ විදේශ ආයෝජන පිළිබඳ මේ ගරු සභාවට සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීම මගේ යුතුකමක් කියලා මං හිතනවා. 1950 ඉඳන් 1992 වෙනකම් පුරා අවුරුදු 30 මුළු කාලය තුල 92 වෙනකම් එක වර්ෂයකට ලංකාවට ලැබුණ විදේශ ආයෝජන ඇමරිකානු ඩොලර් මිලියන 100ට අඩුයි. 1950 ඉඳන් 92 වෙනකම්. 92 ඉඳන් 2005 වෙනකම් එකමක වර්ෂයක් හැර ලංකාවට වර්ෂයකට ලැබිලා තියෙන විදේශ ආයෝජන ඇමරිකානු ඩොලර් මිලියන 250ට අඩුයි. එතකොට 2000 වෙනකම් අවුරුද්දකට මිලියන 250ක්වත් විදේශ ආයෝජන අපේ රටට ලැබිලා නැහැ. විදේශ ආයෝජන පළවෙනි වතාවට 18 වඩා වැඩි ප්‍රමාණයක් වර්ෂයට ලැබුණේ අවුරුදු 30ක සාපලත් යුද්ධය නිම කරලා මේ රටේ අභි ගැටෙන යකඩ ගැටෙන අමීරි සද්දේ උණ්ඩේ අමීරි සුවඳ දුක වේදනාව මර ලතෝනිය නැති වෙලා රට එක්සේසත් වුණාට පස්සේ තමයි ලංකාවේ 250ට පහළ මට්ටමට තිබුණ විදේශ ආයෝජනය වර්ෂයකට 10 දක්වා වැඩි වුණේ. ඒක තමයි ඇත්ත. අපේ ආයෝජනය ඇමරිකානු ඩොලර් 1 බිලියනයක්වත් නැහැ. එහෙමද ලෝකයේ අනිත් රටවල්? වියට්නාමයේ එහෙමද? මැලේසියාවේ එහෙමද? බංග්ලාදේශයේ එහෙමද? ඉන්දියාවේ එහෙමද? ඒ හැම රටේම ඒ කාල පරිච්ඡේද තුල අසාමාන්‍ය ලෙස විදේශ ආයෝජන වැඩි වුණා. අපේ එහෙම වැඩි වුණේ නැහැ. තමුන්නාසලාගේ රජයේ පස් අවුරුද්ද තුල සාමාන්‍ය විදේශ ආයෝජන ලැබීම් එක වර්ෂයකට කවදාක්වත් 1500ට වඩා වැඩි වුණේ නැහැ. කවදාක්වත් සාමාන්‍ය. ඒ නිසා අපි ඉන්නේ ඒ වගේ පහළ මට්ටමක ඉන්නකොට අපිට සිද්ධ වුණා පසුගිය රජයේ විසින් මේ ඇතිවන ගෙවුන් ශේෂ අර්බුදයට මුහුණ දෙන්න අසාමාන්‍ය ණය කන්දරාවක් ගන්න. ඔව් අන
නායකතුමනි හරි මම තමයි ප්‍රශ්න අහන්න කැමති. විශේෂයෙන්ම ආර්ථිකය ගැන කතා කරන නිසා ඔබතුමා කෝ අර අයවැය පරතරයේ තියෙනකොට එක ක්‍රමයක් ඇවිල්ලා ආයෝජනය ලබනවා ණය ලබනවා කියලා. දැන් ඔබතුමා ආචාර්යවරයෙක් ආර්ථික ගුරුවරයෙක්. හැබැයි මුදල් අච්චු ගහන්නත් පුළුවන්නේ. මුදල් අච්චු ගහලා තියෙනවා. ඉතින් ඒක එකක් බිලියන 800කට වැඩිය. ඒක ගැනත් මං හිතන්නේ කතා කළොත් හොඳයි. මොකද විශේෂයෙන් මේකේ බලපෑමක් තියෙනවා බඩු මිලටත්, ඒ වගේම බලපෑමක් තියෙනවා රුපියල යගේට. දැන් තව ඇමති කෙනෙක් වගකීමෙන් කිව්වා රුපියල යගේ 175 180ක් විතර වෙයි කියලා. අදත් රුපියල් 200යි. ඔබතුමාගේ අදහස දැනගන්නත් කැමති රුපියල යගේ ගැනත්.
ඔව් මම ඒ ගැන බොහොම පැහැදිලි කරන මම ඒක ගැන තමයි කතා කරගෙන එන්නේ. මම කිව්වා යගේ තිබුණේ රුපියල් 4යි. රුපියල් 8ට වුණා 1978 නොවැම්බර් මාසේ 15 වෙනිදා. හවස 12න් පස්සේ රුපියල් 16 වුණා. 102යි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බාර ගන්නකොට 131යි බාර දෙනකොට ඒ 131 තමුන්නාන්සේලාගේ අවුරුදු පහේ අපිට බාර දුන්නේ 182යි. පස් අවුරුද්දක් ඇතුළත නිදාසින් පස්සේ ලංකා ඉතිහාසයේ වැඩිම රුපියලේ බාල්දු වීම වුණේ. එයා අනුපාතිකව ජීවන වියදමේ ඉහළ යාම වුණ බව ඔබතුමා වගේම මමත් පිළිගන්නවා. ඊට පස්සේ ඒ තත්ත්වයේ ඇතිවීම බරපතල නරක තත්ත්වයට පත් වුණා. ඉතාම අසාමාන්‍ය ලෙස ස්වෛරීත්ව බැඳුම් කර මගින් ණයගත්ත වාර්තාව මගේ උගත් මිත්‍ර හර්ෂද සිල්වා මැතිතුමාට මම සඳහන් කරන්න කැමති. මේ මුළු මහින්ද රාජපක්ෂ කාල පරිච්ඡේදයේ තුලම මම කියවන්න කැමති මහින්ද රාජපක්ෂ මුළු ආණ්ඩු කරන කාලය තුලම ස්වෛරීත්ව බැඳුම් කර මගින් ලබාගත් මුළු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.5 වූ අතර යාපාන යුගය තුල එලෙසින් ලබාගත් මුළු ණය ප්‍රමාණය ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 12.2ක් විය. 2018-2019 වර්ෂ දෙක තුල පමණක් ස්වෛරීත්ව බැඳුම් කර මගින් ලබාගත් මුළු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.9ක් විය. මේ ශ්‍රී ලංකා ණය ලබා ගැනීම ඉතිහාසයේ වාර්තාවක්. සාමාන්‍යයෙන් අසාමාන්‍ය තත්ත්වයක්. යාපාලන රජයේ නියත පරාජයේ දැන දැනත් වසර 2030 දක්වා ශ්‍රී ලංකාව දෙවන්ත ණය උගුලකට අසු කිරීමේ දුෂ්ට බලවේග ක්‍රියාත්මක වූවාදැයි සැක කළ හැක. නිදාසින් පසු ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට වර්ෂයක් තුල 2019දී ජාත්‍යන්තර වෙළඳ පොලේ අධික පොලිය අනුපාතය යටතේ ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කිරීම තුළින් ඇමරිකානු ඩොලර් බිලියන 4.4ක විදේශ ණය ලබාගත් එකම ආණ්ඩුව යාපාන ආණ්ඩුවයි. මම දින එක කියන්න කැමතියි. 2018 අප්‍රේල් මාසේ ඇමරිකානු ඩොලර් බිලියන 1250යි. මේක කල්පිරෙන්නේ 2028 අප්‍රේල් මාසේ. 2018 අප්‍රේල් නැවත 1250යි. එතකොට එතනම දෙදස් පන්සීයයි දහ වුරුද්දයි දෙදස් විසි අටේ අප්‍රේල් කල්පිරෙන්. දෙදස් දහනමේ මාර්තු මාසේ එක්දස් හාරසීයයි දෙදස් විසි නමේ මාර්තු කල්පිරෙන්. දෙදස් දහනමේ මාර්තු මාසේ ආයි මිලියන දාහයි කල්පිරෙන්නේ දෙදස් විසි හතරේ මාර්තු මාසේ. දෙදස් දහනමේ ජුනි මාසේ පන්සීයයි කල්පිරෙන්නේ දෙදස් විසි හතරේ මාර්තු මාසේ. දෙදස් දහනමේ ජුනි මාසේ එක්දස් පන්සීයයි කල්පිරෙන්නේ දෙදස් විසි නමේ ජුනි මාසේ. ස්වෛරීත්ත බැඳුම්කර යටතේ අධික පොලියට ජාත්‍යන්තර වෙළඳපොලින් ණය ලබා ගැනීමේ ප්‍රධානතම අවාසිය වන්නේ මෙම බැඳුම්කරයේ කල්පිරෙන දිනේදී එක්වරම මුළු මුදලම ආපසු ගෙවිය යුතු වීමයි. උදාහරණයක් වශයෙන් 2015 නොවැම්බර් නිකුත් කළ එක්සත් ජනපද ඩොලර් 1500ක දසවුරුදු ස්වෛරීත්ත බැඳුම්කරය කල්පිරෙන්නේ 2025 නොවැම්බර් මාසයේ. ඒ අනුව 2025 නොවැම්බර් ලංකාවේ බලයේ සිටින ආණ්ඩුව කැමැති වුණත් අකමැති වුණත් එවකට එක්සත් ජනපද ඩොලර් 1.5 එක්වර ආපසු ගෙවිය යුතුය. 2025 මෙකී ගෙවීම බරපතලකම වටාගත හැකි වන්නේ අපිට හම්බන්තොට වරාය විකුණලා ගන්න පුළුවන් වුණේ 1.4. 2025 තාම ඇවිල්ලා නැහැ. 2015 තමුන්නාන්සේලා ලබාගත්ත ඒ මුදල අපි 2025 කාගේ ආණ්ඩුව තිබුණත් ගෙවන්න ඕනේ. මේ තත්ත්වය තුළ ඇතිවෙලා තියෙන බරපතලම තත්ත්වයේ ඒ අදූරදර්ශී මූල්‍ය කළමනාකරණය නිසා ඒ මුදල් ඇමතිවරු දෙදෙනා රුපියල බේරා ගැනීම සඳහා පමණක් ගරු මේ එරන් වික්‍රමරත්න මැතිතුමනි දාලා තියෙනවා 2015 මිලියන 325ක්, 2016 මිලියන 1096ක්, 2018 මිලියන 1120ක්. පස් වසරක් තුලදී සංචිත පාවිච්චි කළා වෙළඳපොළට දාලා තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 5.6ක්. මේ නිසා තමයි අද වන විට අපිට දැවැන්ත ලෙස 2029 වෙනකන් ඉතාම විශාල දරුණු මූල්‍ය අර්බුදයකට රට හිර කරලා තියෙනවා. කවදාක්වත් හිර නොවුණ ආකාරයට. එහෙනම් මේට තියෙන එකම විකල්පය කුමක්ද? තවදුරටත් අපිට විදේශ ණය ගන්නට යන්න අමාරු තත්ත්වයේ ඇති වෙලා තියෙනවා.
ඔබතුමාට තව විනාඩි 2යි.
එහෙනම් තියෙන්නේ එකම විසඳුම තියෙන්නේ විදේශ ආයෝජන ආකර්ෂණය කිරීම පමණයි. විදේශ ආයෝජන ආකර්ෂණය කිරීම සඳහා අපේ රටේ තිබෙන දැවැන්තම ව්‍යාපෘතිය ලෙස අපි පිළිගන්නේ පෝට් සිටි ව්‍යාපෘතියයි. පෝට් සිටි ව්‍යාපෘතිය ආරම්භ කළ දවසේ සිට ඒ සඳහා ඉතා විශාල විරෝධතාවයක් ඇති කරලා තමුන්නාන්සේලා පෝට් සිටිය නතර කළා. නතර කළාට පස්සේ නැවත අවුරුදු එකහමාරක් විතර ගත වෙලා අපි දීපු බිම් ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් දීලා ඒ සඳහා මහා කොළඹ ආර්ථික මේ මෙගාපොලිස් භාරව සිටපු අපේ චම්පක රණවක අමාත්‍යවරයා ත්‍රෛපාර්ශ්වික ගිවිසුම් අත්සන් කළා. හිටපු ජනාධිපතිතුමා ඔප්පු තිරප්පු ලබා දීලා ඒ නීත්‍යානුකූලකරණය කිරීම සඳහා තමයි මේ කොමිසම් සභා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. මේ තුලින් ලංකාවේ නිදාසින් පස්සේ ඉතිහාසයේ ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ පෝට් සිටිය. මං පැහැදිලිව සඳහන් කළ ගරු සභාපතිතුමනි, 2005 වෙනකන් ලංකාවට විදේශ ආයෝජන ආවේ ඇමරිකානු ඩොලර් මිලියන 250ට අඩුවෙන්. ඉදිරි වසර පහ තුළදී මේ ආකර්ෂණීය කොළඹ පෝට් සිටි නගර සංවර්ධන ව්‍යාපෘතියෙන් අපේක්ෂා කරනවා විදේශ ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 15ක්. මේක තමයි අද සමහර අයට දරා ගන්න බැරි වෙලා තියෙන ප්‍රශ්නේ. මේ රටේ නිදාස් වෙළඳ කලාප පිහිටෝලා, ඊට පස්සේ සිංගප්පූර් නිදාස් වෙළඳ ගිවිසුම් ඇති කළා, ඊළඟට මේ රටේ MCC ගිවිසුම ඩොලර් මිලියන 477කට මුළු රටම පාවා දෙන ගිවිසුමක් අත්සන් කරන්න ලෑස්ති වෙච්ච අය අද පෝට් සිටියට විරුද්ධ වෙන්නේ මේ ලැබෙන්න තියෙන විදේශ ආයෝජනය තුලින් අපේ රටේ නව රැකියා අවස්ථා ජනිත වීම, ආදායම් මාර්ග උත්පාදනය වීම, මේ රට දැන් ඉන්න මේ ණය උගුල සහ නැදි ආදායම් උගුලෙන් මේ රට ගොඩට යන්න නම් අඩු ආදායම් ලැබපු රට, මහින්ද රාජපක්ෂ යුගයේදී මැදි ආදායම් ලැබපු රටක් උඩ රටක් මැදි ආදායම් ලබන රට මැදි ආදායම් උගුලක අහුවෙනවා. ඒ උගුලෙන් උඩට එන්න නම් ඉතා විශාල පිම්මක් ආර්ථික වර්ධනයේ පණින්න ඕනේ. ඒ පිම්ම පණින්න නම් විදේශ ආයෝජන එන්න ඕනේ. ඒ එන්න නම් පෝට් සිටිය ආරම්භ කරගීම පුළුවන් තරම් කඩිනම් කරන්න දේශපාලන පක්ෂපාත ભેදයෙන් තොරව සහාය දීම අත්‍යවශ්‍යයි කියන ටික සදාන් කරමින් මගේ වචන කිපය අවසන්
කරනවා. ස්තුතියි.